අද අංක 25 25 ප්‍රධාන කර දේශීය භාණ්ඩාගාර බිල්ල තත්ත්වපත් යතේ යෝජනා සම්මතයේ අග්‍රාමාත්‍යතුමා සහ සභා නායකතුමා
ඉදිරිපත් කරන කරු කතා නායකතුමනි
සභායකද
අයි
26
ඉදිරිපත් කරන කරු කතා නායකතුමනි
සභායකද
අයි
එක 26 27 සවස් කාලය විවාදය ආරම්භ කරන්න ශ්‍රියන් සේමසිංහ මැතිතුමා
කරු කතා නායකතුමනි අපේ රටේ ඉතාම වැදගත් රෙගුලාසි කීපයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ රටේ සුබසාධක දීමනා ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට මේ සභාව තුලත් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව සුබසාධන දීමනා ලබා දීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ඒ වගේම විවිධ අවස්ථාවන් වලදී ආණ්ඩුව විපක්ෂේ මාරු වුණත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ වගේම ගරු කතානායකතුමනි ජාත්‍යන්තරව සිදු වී ඇති සමීක්ෂණ අනුවත් විගණකාධිපතිතුමාගේ අදහස් අනුවත් අපේ රටේ සුබසාධන දීමනා ලබා දීමේදී ලැබිය යුතු විශාල ජන කොට්ටාසයක් ඒ සුබසාධන දීමනා නොලබන බවත් නොලැබිය යුතු යම්කිසි මූල්‍ය හැකියාවක් තියෙන කණ්ඩායම් ලබා ගැනීම පිළිබඳවත් මේ රටේ සමාජය තුළ විශාල කලකිරීමක් තියෙනවා. ඒ වගේම මේ රටේ මහ භාණ්ඩාගාරයේ පෝෂණය කරන බදු ගෙවන ජනතාවත් ඔවුන් විසින් ගෙවන බදු ප්‍රමාණය මේ ආකාරයට නුසුසු පුද්ගලයන් වෙත සුබසාධන දීමනා ලබා දීම සම්බන්ධයෙන් මේ වනකොට එහි විනිවිදභාවය පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ජාත්‍යන්තරව අපි සාකච්ඡා කරාම මේ සුබසාධන දීමනා ලබා දීම පිළිබඳව දැඩි විවේචනයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒක තියෙන්නේ මේ ලබා දීම සම්බන්ධයෙන් නෙවෙයි විනිවිදභාවයකින් යුත් බලපෑමකින් තොර දේශපාලන අතපෙවීමකින් තොර නිවැරදිම කණ්ඩායම තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විවේචනයක් තියෙනවා. මෙන්න මේ බරපතල වරද නිවැරදි කිරීම මේ වනකොට රජය විසින් සිදු කරගෙන යනවා. ඒකම ගරු කතානායකතුමනි මම සතුටු වෙනවා ඔබතුමා විසින් මටත් ආරාධනා කරලා පවතු පක්ෂ නායක රැස්වීම තුළ පක්ෂ නායකයන් මේ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වලා නුසුසු කණ්ඩායමට වඩා සුදුසු කණ්ඩායම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඒක ධනාත්මකව පක්ෂ නායකයන් මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරා. ඒ අනුව පක්ෂ නායකයන්ගේ ඉල්ලීම පරිදි රැස්වීමේ අපි විශේෂ මුදල් විශේෂ මුදල් අමාත්‍යාංශයේ උපදේශන කාරක සභාව කැඳවලා මේ සභාවේ සියලු මන්ත්‍රීවරුන්ට දීර්ඝව ඒ පිළිබඳව පැහැදිලි කිරීම කරන්නත් තවත් මේ යෝජනාව වැඩි දියුණු කරන්න අවශ්‍ය නම් ඒ සඳහා යෝජනා ලබා දීමත් සිදු කරා. එතනදී අපි දැක්කා හොඳ යෝජනා අපිට ඉදිරියේදී අනුගත කරන්න පුළුවන් යෝජනා ඉදිරිපත් වුණා. ඒ අනුව ගරු කතානායකතුමනි මේ අස්වසුම සුබසාධක ප්‍රතිලාභ ක්‍රමය මේ පාර්ලිමේන්තුවේ අනුමැතියට අපි අද යොමු කරනවා. මේ ආරම්භයේ සිදුවෙන්නේ ගරු කතානායකතුමනි 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත අනුව. මේ පනත 2002 පනත. නමුත් අපි අවාසනාවන්ත වුණා අපේ රටේ අන්ත අසරණ දිලිඳු දුප්පත් එවැගේම විවිධ අවශ්‍යතා තියෙන වැඩිහිටි වහවඩු රෝගී ආධාර ලබා දෙද්දී විනිවිදභාවයකින් නිවැරදිම ලැබිය යුතු කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒ අනුව ගරු කතානායකතුමනි 2000 විසිතුනයි බිින්දුවයි දෙකක් ඇලයිර විසිතුන කියන ගැසට නිවේදනය මගින් දෙදස් විසි දෙකේ ඔක්ටෝම්බර් මාස විසිවෙනිදා මේ තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව රජය ප්‍රකාශයට පත් කර. විශේෂයෙන්ම කොහොමද මේ සුභසාධක දීමනා ලබාගන්න ඉල්ලුම් කරන්නේ. ඉළඟට මේ ඉල්ලීම කොහටද ඉදිරිපත් කරන්න. ඒවගේම ඉදිරිපත් කිරීමට අපි කාල සීමාවක් ලබා දුන්න කරු කතානායකතුමන ඒ අනුව ජනතාව අපි දැනුවත් කරා මෙම ඉල්ලීම තමන්ගේ ප්‍රාදේශය ලේකම් කාර්යාලයට එහම නැත්තන් රාජ්‍ය නිලධාරීන්ට බාර දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයෙන් සමහර තැන්වල ඒ පණිවිඩය හරියට ගම්මට්ටමට ගිහිල්ල නෑ කියලා සමහර විට අපිට අදහස් දැක්වා. ඒ අනුව අපි තුන්වරක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්න මේ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීම කාලය දීර්ඝ කරන්න කියලා. ඒ හින්දා ගරු කතානායකතුමනි අපි ඒ කාලය දීර්ඝ කරලා පොදු මානයන් කීපයක් යටතේ ඉතාම සාධාරණ ක්‍රමවේදයක් යටතේ ප්‍රධාන වශයෙන් ඒ පවුලක ඒ පුද්ගලයෙක්ගේ ආදාය අධ්‍යාපනය සෞඛ්‍ය එවගේම ආර්ථික මට්ටම ඔවුන්ට හිමි වත්කම් ප්‍රමාණය එවගේම නිවෙස්වල තත්ත්වය ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සංඛ්‍යාව සලකා බලලා මේ ප්‍රධාන මානයන් හයක් යටතේ ඒ මානයන් වල ගරු කතානායකතුමනි අපි දර්ශක 22ක් සකස් කරා. ඒ දර්ශක 22ක් යටතේ බරත් තියලා ඒ තෝරා ගැනීම සිදු කරා. ඒ ඉල්ලුම් පත්‍ර ලබා දීමේ කාලය අවසන් වුණාට පස්සේ අපිට ඉල්ලුම් පත්‍ර ලැබුණ ගරු කතානායකතුමනි ආසන්න වශයෙන් මිලියන 3.7 ලක්ෂ 37ක් ගරු කතානායකතුමනි ඉල්ලුම් පත්‍ර ලැබුණා. ඒ ඉල්ලුම් පත්‍ර ලැබුණාට පස්සේ දිස්ත්‍රික් ලේකම්තුමාලගේ ප්‍රාදේශීය ලේකම්තුමාලගේ මෙහෙයවීම යටතේ සංගණන නිලධාරීන් ඒ නිවෙස්වලට ගිහිල්ලා ඒ සංගණනය සම්පූර්ණ කරා. ගරු කතානායකතුමනි එතනදී සමහර වෘත්තීය සමිති නායකයින් ඒ සංගණනයට සම්බන්ධ වෙන්න කැමති වුණේ නැහැ. ඔවුන් විසින් මේ පනත වෙනස් කරන්න පනතේ වගන්ති කිහිපයක් වෙනස් කරන්න ඉල්ලීමක් කරා. අපි ඒ ඉල්ලීම නීතිපතිතුමාගේ අදහස විමසීමට යොමු කරා මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා විසින්. එහිදී මුදල් නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා මේ පනතේ වගන්ති වෙනස් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ මෙහි වලංගුභාවය ඇති වෙන්නේ සිතාමතා වංචනික ආකාරයට තොරතුරු ඉදිරිපත් කළහා ලබාගත් පුද්ගලයන්ට පමණයි කියන කාරණේ. ඒ අනුව අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලැබිච්ච සංඛ්‍යාව අනුව ඔවුන්ට සුදුසු නිලධාරීන් ඒ සංගණනය සඳහා යෙදවීමට අවශ්‍ය වැඩ කටයුතු කරා. ඒ අනුව මේ වෙනකොට ගරු කතානායකතුමනි මේ සංගණනයට ලක්ෂ 37ක් වෙච්ච මූලික ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයෙන් ලක්ෂ 32 හමාරක ප්‍රමාණයක් සංගණනයට ඉදිරිපත් වුණා. ඉතිරි ප්‍රමාණය ගරු කතානායකතුමනි ඉදිරිපත් වුණේ නැහැ. සමහර විට මේ පැහැදිලි දර්ශක පිළිබඳව ඔවුන් අවබෝධයක් ලබා ගත්තාම දැනට නුසුසු පුද්ගලයන් ප්‍රතිලාභ ලබනවා නම් ඔවුන් ස්වේච්ඡම් තීන්දුව කරන්නේ නැති ඔවුන් ඉදිරියේදී සමාජ ප්‍රතිලාභ දීමනා ලැබීමට සුදුසු පිරිසක් බවට පත්වෙන්නේ නැහැ කියලා. ඒ අනුව ගරු කතානායකතුමනි මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ අපි සිදු කරපු සංගණනයේ ප්‍රතිඵල ඒ ගෙදරට ගිහිල්ලා තොරතුරු ලබාගත් සංගණන නිලධාරියත් එක්කම විශ්ලේෂණය කරමින් පවතිනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා අපිට දල වශයෙන් ගත්තොත් මේ ප්‍රමාණය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ගරු කතානායකතුමනි අපිට පවුල් ලේකක වශයෙන් මිලියන 2.28 ප්‍රමාණයකට ඉදිරියේදී සමාජ ප්‍රතිලාභ දීමනා ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අවශ්‍ය වෙයි කියලා. ඊට අමතරව අපි මේ අද සාකච්ඡා කරන ගැසට් නිවේදනය අංක 23.28 ඇලේරක් 13 අප්‍රේල් මාසේ 21 වෙනිදා නිකුත් කරේ මේ ගැසට් නිවේදනය මෙහි ඉදිරියේදී මේ අස්වසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනාවලියට ඇතුළත් වන කණ්ඩායම ප්‍රධාන කාණ්ඩ 4කට බෙදලා තියෙනවා. ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදලා තියෙනවා ගරු කතානායකතුමනි. එම ගැසට් නිවේදනයේ උපලේඛන දෙකක් තියෙනවා. පළවෙනි උපලේඛනයේ සංක්‍රාන්තිත ප්‍රමාණයක් ඉන්නවා. අපි උපකල්පනය කරනවා ඒක ලක්ෂ 4ක විතර ප්‍රමාණයක් බවට පත් වෙයි කියලා. ඒ අයට අපි 2500ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙනකම්. ඒ වගේම තව කණ්ඩායමක් අපි හඳුනගෙන තියෙනවා අවදානමට ලක් වූ කණ්ඩායමක්. අවදානමට ලක් වූ කණ්ඩායම අපි විශ්වාස කරනවා ලක්ෂ 4ක ප්‍රමාණයක් වේවි. ඒ අයට 2024 අවුරුද්දේ මාර්තු මාසේ 31 වෙනිදා දක්වා රුපියල් 5000ක දීමනාවක් මාසිකව ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟට අපි හඳුනාගෙන තියෙනවා දුප්පත් කියන කාණ්ඩය. ඒ දුප්පත් කාණ්ඩයේ අපි විශ්වාස කරනවා ලක්ෂ 8ක විතර පවුල් ප්‍රමාණයක් ඇතුළත් වෙයි කියලා. ඒ ලක්ෂ 8ක පවුල් ප්‍රමාණයට රුපියල් 8500 බැගින් වර්ෂ 3ක කාලයක් සඳහා ලබා දෙන්න මූලිකව කටයුතු කරනවා. ඒ වගේම තවත් කාණ්ඩයක් හතරවෙනි කාණ්ඩය හැටියට අපි හඳුනාගෙන තියෙනවා අන්ත දිවිඳු කියලා කණ්ඩායමක්. අපි විශ්වාස කරනවා මේ කාණ්ඩය ලක්ෂ 4ක ප්‍රමාණයක් වේවි. ඒ අයට මූලික වශයෙන් අවුරුදු 3ක කාලයක් සඳහා රුපියල් 15000ක මාසික දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම කරු කතානායකතුමනි, මේ දීමනා ලබන පවුල් ප්‍රමාණය දෙදෙනෙක් හෝ ඊට අඩු නම් මම මේ කියපු සංඛ්‍යාවලින් 50%ක හිමිකමක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම දෙවැනි උපලේඛනය තුළ ගරු කතානායකතුමනි, වෙනස් හැකියාවන් තියෙන පුද්ගලයන්, ඒ වගේම වහු අඩු ආධාර ලබා දෙන පුද්ගලයන්, වැඩිහිටි ආධාර ලබා ගන්න තැනැත්තන් වශයෙන් තනි පුද්ගල වශයෙන් අපි අර මූලික වශයෙන් ඉස්සෙල්ලා ගන්නේ පවුල් ඒකක වශයෙන්. හැබැයි මෙතන ලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් තනි පුද්ගලයන් වශයෙන්. මොකද අපි ඒ අයට පවුල් ඒකක හැටියට සැලකීමේ හැකියාවක් නැහැ ගරු කතානායකතුමනි. ඒ අනුව වෙනස් හැකියාවන් තියෙන අසහිත පුද්ගලයන්ට රුපියල් 5000ක දීමනාවකුත් මාසිකව, වහු අඩු ආධාර ලබන තැනැත්තන් සඳහා රුපියල් 5000ක දීමනාවකුත්, ඒ වගේම වැඩිහිටි ආධාරය හැටියට රුපියල් 2000ක දීමනාවකුත් ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. එතකොට ගරු කතානායකතුමනි, මේ ඉදිරිපත් කරන ගැසට් පත්‍රය තුළ සහ මේ අස්වසුම සුභසාධක ක්‍රමවේදය තුළ දැනට සුභසාධක දීමනා ලබන කණ්ඩායම් ඉවත් කිරීම කියන සමාජ මතයක් සමහර විට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේ කිසිම කෙනෙක් ඉවත් කිරීම නෙවෙයි ගරු කතානායකතුමනි සිදු කරන්නේ. වඩාත්ම සුදුසු රජය විසින් රැකබලාගත යුතු, රජය විසින් ඔවුන්ට ඔවුන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කරගන්න වැළපිළිවෙලක් සකස් කළ යුතු සුදුසුම කණ්ඩායම හඳුනාගෙන ඔවුන් සඳහා ආධාර ලබා දීමයි කරන්නේ. ඒකට අපි පදනම් කරගත්තේ අපේ රටේ 40%ක් වෙච්ච පහළම ආදායම් මට්ටම් ලබන කණ්ඩායම. ඊළඟට ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමත් මේ තත්ත්වය දිගටම මතු කරා, මේ දරිද්‍රතා රේඛාව කොහොමද තීන්දුව කරලා තියෙන්නේ කියන කාරණය. මේ රටේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෞලක ආදායම් සහ වියදම් පිළිබඳ පුද්ගලයෙක්ගේ සමීක්ෂණය කරු කතානායකතුමනි අවසාන වරට කළා තියෙන්නේ 2019 අවුරුද්දේ. ඔවුන් විසින් නියදි තෝරගෙන ඒ නියදි අනුව ඔවුන් 2019 අවුරුද්දේ තමයි තෝරගෙන තියෙන්නේ. මේ 2019න් පස්සේ අපේ රටේ ඇතිවෙච්ච ගෝලීය වශයෙන් ඇතිවෙච්ච වසංගත තත්ත්වයක්, ඊට පස්සේ රටේ ඇතිවෙච්ච දැඩි සමාජ අස්ථාවරභාවයක් තුළ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට නැවත සංගණනයක් කිරීමේ අවකාශයක් ලැබුණේ නැහැ. අපි සැලසුම් කළා තියෙනවා මේ අවුරුද්ද තුළ නව සංගණනය ආරම්භ කරන්න. එතෙක් දරු කතානායකතුමනි, 2019 ගත්ත දරිද්‍රතා රේඛාව අනුව අපි උද්ධමනය ගැළපීමක් කරලා, ඒ කියන්නේ මුලින් තිබ්බ රුපියල් 6917ක පුද්ගලයෙක්ගේ පරිභෝජන වියදම සලකලා ඊට අපි උද්ධමනය ගලපලා තියෙනවා ගරු කතානායකතුමනි. උද්ධමනය ගලපද්දී මේ සුභසාධක මණ්ඩලය වග බලාගත්ත ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා 2022 සැප්තැම්බර් මාසයට තිබ්බ උද්ධමනය අනුව ගලපා 2022 සැප්තැම්බර් මාසය කියලා කියන්නේ මේ රටේ ඉතිහාසය තුළම වැඩිම උද්ධමනයක් තිබ්බ මාසය. ඒ අනුව ඉහළම උද්ධමනය තිබ්බ මාසයට මේ ගැළපීම කරාගරු කතානායකතුමනි. ඒ අනුව දරිද්‍රතාවය හැටියට රේඛාව හැටියට රුපියල් 13,772 මාසිකාගයක් අපි මෙහි ගැළපීම කළ තියෙනවා. ඒ අනුව කරු කතානායකතුමනි, දැන් මේ කමිටු රැස් වෙලා තෝරා ගැනීම කරලා
අර 122කටනේ අලුතෙන් දැන් මේ ප්‍රතිලාභ ලැබෙන්නන්න හැටියට තෝරන්නේ. මේක නැවත පැහැදිලි කිරීමක්. ඒ ඇතුළට වකුකඩු රෝගීන්, ඒ වගේම වැඩිහිටි දීමනා සහ ආබාධිත දීමනා සාමාන්‍යයෙන් 105කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ අය මේ 122කට ඇතුළත් වෙන්නේ නැහැ. මම හරිද?
අර ගතනායකතුමේ හොඳ ප්‍රශ්නයක්. ඔබ හරි, මේ ඔබතුමා හරි කබීර් රෂීම් මැතිතුමා. ඇත්තටම අර පළවෙනි උපලේඛනයේ මේ ගැසට් නිවේදනයේ බැලුවොත් තියෙන්නේ පවුල් සංඛ්‍යාව අනුව. හැබැයි දෙවැනි උපලේඛනයට ගිහාම එතන ඉන්නවා වකුගඩු ආධාර ලබන පිරිස. එතන ඉන්නවා වැඩිහිටි ආධාර ලබන පිරිස. ඒ වගේම එතන ඉන්නවා විවිධ දුබලතා තියෙන කණ්ඩායම. එතකොට ඒ අයව කරු මන්ත්‍රීතුමා පවුල් ඒකක හැටියට සැලකීමේ හැකියාවක් නැහැ. මොකද එහෙම වුණොත් ඒ පවුලට, ඒ පුද්ගලයන්ට බරපතල අසාධාරණයක් වෙනවා. එයින් අපි අර මුල උපලේඛනයේ පවුල් හැටියටත් මේ වගේ අර පුද්ගල බද්ධව ලබා දෙන ආධාර පුද්ගල බද්ධවම ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා. ඒක තමයි මේකේ අරමුණ. කරු කතානායකතුමනි, ඒ අනුව මේ තෝරා ගැනීම මේ වෙනකොට සිදුවෙන අතරේ අවසාන වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු තෝරා ගැනීම කරාම අපි මේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කරනවා. අපි මේක ප්‍රදර්ශනය කිරීම අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසෙ වෙද්දී අපිට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව අපි තවත් දින 10ක කාලයක් ලබා දෙනවා යම් කිසි හේතුවක් හින්දා මේ නාම ලේඛනය ප්‍රදර්ශනය කරාට පස්සේ දිලිඳු කෙනෙක්, එහෙම නැත්නම් තවත් රෝගී තත්ත්වයක් තියෙන වැඩිහිටියෙකුට, එහෙම නැත්නම් තවත් කෙනෙකුට තමන්ට හිතුණොත් තමන් සුදුසුයි, නමුත් යම් කිසි හේතුවක් හින්දා තමන් එතනින් ඉවත් වෙලා කියලා, ඒ අයට අපි දින 10ක කාලයක් ලබා දෙනවා නැවත ඔවුන්ට අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම කරු කතානායකතුමනි, මේ නාම ලේඛනය තුළ කිසියම් හේතුවක් හින්දා වැරදි පුද්ගලයෙක්ගේ නමක් ඇතුළත් වෙලා තියෙනවා නම් ඒ අපි අවකාශය දෙනවා ඒ දින 10 ඇතුළත ඊට විරුද්ධව පැමිණිල්ලකුත් ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දෙන්න. ඒ අනුව ඒ ලැබෙන අභියාචනා සහ පැමිණිලි සලකලා දිස්ත්‍රික් ලේකම්තුමා විසින් තීන්දු කරාවි. එතුමා විසින් පත් කරන කමිටුව තුළ කවුද සුදුස්සෝ කවුද නුසුදුස්සෝ කියන කාරණය. ඒ අනුව තෝරාගත් අවසාන ලයිස්තුවට අපි ජූලි මාසේ ඉඳලා ගරු කතානායකතුමනි ඔවුන් විසින් ලබා දීපු බැංකු ගිණුමට ඍජුවම ඔවුන්ගේ මුදල් බැර කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. මෙතනදී රජයේ බැංකුවක්ද පෞද්ගලික බැංකුවක්ද කියන කාරණේ අපි සලකන්නේ නැහැ ගරු කතානායකතුමනි. ප්‍රතිලාභ සුදුසුකම් ලැබපු ප්‍රතිලාභීන් විසින් ලබා දෙන තමන්ට පහසු තමන් කැමති ගිණුමට එය බැර කිරීම සිදු කරා. ඒ වගේම අපි හඳුනාගෙන තියෙනවා ගරු කතානායකතුමනි, දැනට බැංකු ගිණුම් විවෘත වෙලා නැති ප්‍රතිලාභීන් මෙතන ඉඳීවි. එහෙම බැංකු ගිණුම් විවෘත වෙලා නැති ප්‍රතිලාභීන් ඉන්නවා නම් ලංකා බැංකුවත්, මහජන බැංකුවත්, ජාතික ඉදිරිකිරීමේ බැංකුවත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා ප්‍රතිලාභ මණ්ඩලය ඔවුන්ට ඒ අවශ්‍ය ගිණුම් විවෘත කරලා ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු කරන හැටියට.
ගරු ඇමතුමා, සමෘද්ධි බැංකු සහ ඒ සමෘද්ධි බැංකු වලට වෙන මේ පරිවර්තනය පොඩ්ඩක් දැනවත් කරන්න පුළුවන්.
ඒ අනුව ගරු කතානායකතුමනි, අනූප බස්කෝල් රාජ්‍ය ඇමතුමා සමෘද්ධි බැංකු පද්ධතිය පිළිබඳව අදහස් ප්‍රකාශ කරා. එතුමා ජනාධිපතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කරා. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා, එකක් මේ සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනයේ මේ වෙනකොට විනිවිදභාවයකින් සිදු වෙන්නේ නැහැ. මේ මහ බැංකුව යටතේ නියාමනය වෙන ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය සහ පිළිගත්ත බැංකු පද්ධතියක ක්‍රියාකාරීත්වය ඇති කිරීම සම්බන්ධයෙන් අපි ලබන සතියේ ඉඳන් ඉතාම ඒ සාකච්ඡා පවත්වලා මහ බැංකු අධිපතිතුමත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් රේකී අමාත්‍යාංශයත් ඒකාබද්ධ කරගෙන ඒ සාකච්ඡාව පවත්වලා ඒක නිවැරදි ක්‍රමවේදයට නියාමනයට යටත් කරලා ඉදිරියේදී ඔවුන්ට ඒ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මන්තුම විනාඩි දෙන්න. ඒ වගේම මන්තුමා මේ බැංකු පද්ධතිය තුළ සමෘද්ධි බැංකු පද්ධතිය තුළ එකිනෙකට ඒකාබද්ධ වෙච්ච පරිගණක ජාලයක් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පරිගණක ජාලයක් විපක්ෂ නායකතුමා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ කටයුත්ත කඩිනමින් නිවැරදි කරලා විනිවිදභාවය තහවුරු කිරීමට හැකි ක්‍රමවේදය සකස් කරන්න කියලා ජනාධිපතිතුමා විසින් මේ වෙනකොටම අනුභව පස්කෝල් අමාත්‍යතුමාට උපදෙස් ලබා දීලා තියෙනවා. එතුමා මේ වෙනකොටම ඒ සාකච්ඡා ආරම්භ කරලා අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ වෙද්දී මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරලා මේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරලා අවසානෙකට එන්න.
ඔව් හර්ෂදී සිල්ල.
එතකොට සමෘද්ධි බැංකුවලට මුදල් ලැබෙන්නේ කොහොමද? සමෘද්ධි බැංකුවලට තැන්පත් ලැබෙන්නේ කොහොමද?
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ බැංකු පද්ධතිය නියමානුකූල කරන්න කීපසරයක් උත්සාහ කරා රජයවන් කිහිපයක් විසින්. හැබැයි මේක සම්පූර්ණ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයකට ගන්න සියලු රජයන් අපහසු අපහසුසත් වෙලා තියෙනවා. එයින්ද මේ මුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට අපි හැකිවන පරිදි කඩිනමින් සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුව නියාමනය කරන නිසි විගණනයකට යටත් වෙන පිළිගත හැකි පරිගණක ජාලයක් තියෙන, මොකද මේක ඩිජිටල් ට්‍රාන්ස්ෆර් එකක්
කියන්නේ.
අපිට පැහැදිලි කරගන්න ඕනේ, ඒ කියන්නේ පීරියෝඩිකලි සමෘද්ධි බැංකුවට මුදල් ලැබෙන්නේ නැහැනේ රජයෙන් මීට පස්සේ. ඒ කියන්නේ දැන් සමෘද්ධිය ලැබෙන කට්ටියට මීට පස්සේ සමෘද්ධිය හරහා මුදල් ලැබෙන්නේ නැහැනේ.
අරු මන්ත්‍රීතුමා,
එතකොට මම ප්‍රශ්න අහලා ඉවරයි. එතකොට මම අහන්නේ සමෘද්ධි බැංකුවත් සාමාන්‍ය බැංකුවක් වාගේ මේ තැන්පතුකරුවන්ගෙන් මුදල් එකතු කරන තත්වයට ඒ විදිහට පරිවර්තනය වෙනවද කියන එකයි අහන්නේ.
අරු මන්ත්‍රීතුමා, ඇත්තටම එතෙන්ට පරිවර්තනය විය යුතුයි. මොකද ඒකට හේතුව මේ විදිහට අපිට මුදල්, ඒ කියන්නේ ලෝක බැංකුව තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරන්නේ. එතකොට විනිවිදභාවයක් අපිට අවශ්‍යයි. ඒ හින්දා මේ මුදල් ට්‍රාන්ස්ෆර් එකට සමෘද්ධි බැංකුවට ගන්න කඩිනමින්ම මේ නියාමනය ඇති කරගත යුතුයි. ඉතින් ඒකට අමතුමා මේ වෙනකොටම වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ගරු හර්ෂ මන්ත්‍රීතුමා, ඒ බැංකු බද්ධතිය පවත්වාගෙන යන්න කිසිම බාධාවක් දැන් මම දැක්කා මේ සතියන්ත පුවත්පතක් වාර්තා කරලා තිබ්බා රජය තීන්දු කරලා තියෙනවා කියලා සමෘද්ධි බැංකුව ආවර කරන්න. මම දන්නේ කාගේ තොරතුරුද මේවා කියලා, කාත් එක්කද සාකච්ඡා කරේ කියලා. ගරු කථානායකතුමනි, එවැනි ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරාම කිසිම අවස්ථාවක ඒ තොරතුරු ලබා දීපු පුද්ගලයාගේ නමවත් සඳහන් වෙලා තිබෙන්නේ නැහැ. අඩුම ගානේ සංවිධානයවත් සඳහන් වෙලා තිබෙන්නේ නැහැ. ඒ හින්දා තහවුරු කරගත්තේ නැති තොරතුරු මත මේ විදිහට ප්‍රවෘත්ති නිර්මාණය කිරීමත් අපිට පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපි මේ කරන්නේ සමෘද්ධි බැංකුවටත් මේ ප්‍රමාජ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයකට ඇතුළත් වෙන්න අවශ්‍ය නියාමනය සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන එක. ඒ හින්දා එතන තියෙන අරමුදල්, එතන තියෙන ඉතුරු ඒ කිසිම හානියක් නොවෙන්නේ මේ වැඩ කටයුතු සිදු කරනවා.
රැමැත්තමා, ඔබතුමාට මතන්නේ මේ පනත ඉතාමත් හොඳ පනතක්, කිසි ගැටලුවක් නැහැ. රවුල් ලක්ෂ 20කට මේ ලබා දෙන ප්‍රතිපාදන සහ මේ නිර්ණායකයන් සහ මේ තෝරා ගැනීම සහ විය යුතු දෙයක් බව පිළිගන්නවා. හැබැයි මේ සමාජ උපසාධන පනත 2002 සම්මත කරගත්ත පනත ඊට පස්සේ රෙගුලාසි වගේ 2022 දී වෙනස් වුණා. ඊට අමතරව තමයි මේ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න හදන්නේ. දැන් මේ ගැසට් නිවේදනය මේ රෙගුලාසි වලට අමතරව ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රධාන කාරණා තමයි පනත, ශක්තිමත් වෙන්නේ පනත, 2002 පනත. මේ පනත තුල තියෙන්නේ අවුරුද්දක් අර අවුරුද්දක් තමයි පනතේ නියමයන් තුල තියෙන්නේ පනතේ අපි සම්මත කරලා තියෙන මේ පාර්ලිමේන්තු 2002 දී සම්මත කරලා තියෙන්නේ අවුරුද්දක් සඳහා විතරයි මේ දීමනා දෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද රිනෝ කරලා යනවා කියලා මේ ඇමෙත්තුමනේ හැබැයි අද සම්මත කරන ගැසට් එකේ මාර්තු ජූලි 31 දක්වා දෙසැම්බර් 31 දක්වා ලබන අවුරුද්ද දක්වා සහ අවුරුදු 3ක් දක්වා කියලා තියෙනවා හැබැයි පනත සහ ගැසට් එක අතර පරස්පරයක් ඇති වෙනවා ඒක නිසා මේ පනත සහ ගැසට් එක අතර ඇති වෙන පරස්පරය කොහොමද රෙගුලාසි මගින්ද නැත්නම් නවත් නියෝගයන් මගින්ද වෙනත් කාරණාවකින්ද වෙන්න කියන කාරණාවත් ඒ වගේම ගරු ඇමැත්තුමනි ඔබතුමාට අපි මුදල් කාර්ය සභාවේදී අපි දීර්ඝ කාලයෙන් කතා උපදේශ කාර්ය සභාවේ කතා බහ කරා ඔබතුමා මේ සභාවට සහතිකයක් ලබා දිය යුතු අද දවසේදී ඔබතුමා දැන් ලබා දෙන වගේම සමෘද්ධි ව්‍යාපාරයට අගතිය ගරු ඇමැත්තුමා මේ පැහැදිලි කිරීම මම දන්න මේ ඔබතුමාට මොකද අපිට කතා කරන්න අවස්ථාවක් නැති නිසා මේ කාරණාවට
ගරු කතානායක අපි සමෘද්ධි බැංකු පද්ධතිය කිසිම ආකාරයකට ඇවර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ සමෘද්ධි බැංකු පද්ධතිය තුළ තියෙන සංචිත අරමුදල් වලට කිසිදු බලපෑමක් ඇතිවන ආකාරයට අපි කටයුතු කරන්නේ නැහැ මේකේ ස්වාධීනත්වය සහ මේකේ විනිවිදභාවය තහවුරු කිරීමයි සිදු කරන්නේ ඒ වගේම ගරු කතානායකතුමනි මෙතන එක කාරණයක් පැහැදිලි කළ යුතුයි සමෘද්ධි ව්‍යාපාරය තුළ සමෘද්ධි ගරු කතානායකතුමනි එතුමාටත් කාලයක් ඇති කතා කරන්න කියන නැත්තම් මට මේක ගැන පැහැදිලි කිරීම කරන්න නම් වෙන්නේ නැහැ සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ ගරු කතානායකතුමනි මේ ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ගේ දීමනාව බෙදා හැරීමේ ආයතනයක් පමණක් නෙවෙයි ඒක ඔවුන්ගේ එක කාර්යභාරයක් විතරයි ගරු කතානායකතුමනි හැබැයි මේ මූලිකම කාර්යභාරය මේ රටේ අන්ත අසරණ දිළිඳු ජනතාව රැකබලා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සහ සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඒ අනුව සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ උපදේශක කාර්ක සභාවේදී කොහොමද මේ සවිබල ගැන්වීමේ කඩිනම් වැඩසටහනට ගමන් කරන්න කියන පැහැදිලි කිරීම සිදු කරාවි. එයින්ද සමෘද්ධි ව්‍යාපාරය ගරු මන්ත්‍රීතුමා මේ සුභසාධන දීමනාව ලබා ගැනීම සඳහා පිහිටවපු දෙපාර්තමේන්තුවක්ම නෙවෙයි. ඒක එක කාර්යයක්. එයින්ද ඔවුන්ගේ සවිබල ගැන්වීම. ඒ කියන්නේ ගරු just give me a second. Give me a second. ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනයක් පදනම් විය යුත්තේ ගරු කතානායකතුමනි සවිබල ගැන්වීමේ ක්‍රමවේදය තුල. එහෙම නැතුව ප්‍රතිලාභ පමණක් ඒ කියන්නේ මේ සහනාධාර ලබා දීම තුල පමණක් නෙවෙයි. ඔබතුමා පැහැදිලි කරන්න.
මම මේ ප්‍රශ්නේ නැගුවේ මොකද මෙතුමා කිව්වා මේ සමෘද්ධි බැංකුව හරි හැටියට නියාමනය වෙන්නේ නැහැ නිරීක්ෂණය වෙන්නේ නැහැ කියන කාරණාව. දැන් මෙන් අවුරුදු ගණනාවක් තිස්සේ සමෘද්ධිලාභීන්ගේ ප්‍රතිශතයක් එකතු කරමින් මේ ගොඩනගාගත්ත මේ විශාල මුදල් සම්භාරයක් තියෙනවා සමෘද්ධි බැංකුවල. නමුත් මම දන්නා කාරණයක් විටින් විට ඒ බාරව හිටපු ඇමතිවරුන් හරහා දීපු නියෝග තුල ඒ සමෘද්ධි බැංකුවේ මුදල් අපයෝජනය වෙලා තියෙනවා වෙනත් වෙනත් ව්‍යාපෘති වලට සමෘද්ධිලාභීන්ගේ අභිවෘද්ධියට නෙවෙයි මේ පිළිබඳවත් හොයා බලන්න ඕනේ විශාල මුදල් ගණන් තම තමන්ගේ ඌමනාවට තම තමන්ගේ ප්‍රදේශවල අවශ්‍ය නැති ව්‍යාපාරවලට සංවර්ධන කටයුතු වලට යොදවලා තියෙනවා ඒ පිළිබඳව තීරණ ගැනීම තුළ සමෘද්ධිලාභීන්ට විශාල අගතියක් වෙලා තියෙනවා කියන එකත් මම
ඉදිරි කියන්න. ඔව්පකේ මැතිතුමනි
ගරු රජතුමා
ගරු
නායකතුමනි දැන් සමෘද්ධි ව්‍යාපාරයේ පිළිබඳව කතා කිරීමේදී ඒ විදිහට කිසිම අමාත්‍යවරයෙක්ගේ නියෝග මත අවිතු ක්‍රියා කිසිදුයක් සිදුවෙලා නැහැ මුදල් සම්බන්ධයෙන් සමෘද්ධි ප්‍රතිලාභී මම උත්තර දෙන්නම් සමෘද්ධි ප්‍රතිලාභීන්ව තෝරා ගැනීම ක්‍රියාවලිය අවිධිමත්ව සිද්ධ වුණයි කියන එක පිළිබඳව පුලිල් කතාවතාවක් තිබුණා ඒ අනුව තමයි මේ අලුත් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම සමාජ සවිබල ගැනීම අර කිව්වා වගේම ශාහන් සේන මැතුමා කිව්වා වගේම සමාජ සවිබල ගැනීම තමයි සමෘද්ධි ව්‍යාපාරයේ මුඛ්‍ය පරමාර්ථය ඒ මුඛ්‍ය පරමාර්ථයට අනුව ගරු ජනාධිපතිවා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා සවිබල ගැන්වීමේ සැලැස්මක් සකස් කරලා අනිවාර්යයෙන් සවිබල ගැන්වීමේ කටයුතු කළ යුතුයි කියන එක වසර 3ක් ඇතුළත ඉතාමත් වේගවත් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක් කරන්න ඕනේ. ඒ පිළිබඳව මගේ කතා ඉදම ප්‍රකාශ කරනවා. මම ඉල්ලා සිටිනවා ශාන් සිංහ මැතිතුමාට ඒ අවශ්‍ය කතාව කරන්න ඉඩ දෙන්න කියලා.
මගේ කතා ඉදම ප්‍රකාශ කරන්න. ගරු කතානායකතුමනි, ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඔබතුමා කියපු කාරණය පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. මං හිතන්නේ ගරු රවුෆකේ මැතිතුමනි මේ වගේ පැහැදිලි විනිවිදභාවයක් තියෙන අපි හැමතෙම පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි අනුගමනය කරොත් කිසිම අවස්ථාවක
සමෘද්ධි දෙපාර්තමේන්තුවට තවත් කණ්ඩායමකට බලපෑම් කිරීමේ හැකියාවක් ඉන්නේ නැහැ. ඒ වගේම සමෘද්ධි දෙපාර්තමේන්තුවත් ගරු කථානායකතුමනි අද අලුතෙන් හිතන්න පටන් ගන්න වෙනවා. මේ රටේ සහ ලෝකයේ පවතින ආර්ථික අර්බුදය තුළ අපි රටක් හැටියට අද ගන්න තීන්දුව ඉතිහාසයේ නොගත්ත තීන්දුව. අපි සමහර විට එකිනෙකට දැඩි විවේචනය සහ විරුද්ධව කටයුතු කරපු දේශපාලන කණ්ඩායම් අද එකට කටයුතු කරනවා ගරු කථානායකතුමනි. ඒ වගේම රටේ පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් අද ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මොන මතයක් දරුවත් ජනතාව වෙනුවෙන් නිවැරදි තැනක හිටගන්න අපි දෙපාර්ශ්වයම කටයුතු කරලා තියෙනවා. විවේචන තියෙනවා, නොගැලපෙන දන් තියෙනවා, එකඟතා නැති දන් තියෙනවා. නමුත් පොදුවේ අද එකඟතාවයක් ඇතිවන සම්ප්‍රදායක් රට තුළ ඇති වෙලා තියෙනවා. එයින්ද ගරු කථානායකතුමනි මේ සියල්ල විනිවිදභාවයකින් නිවැරදි කිරීමක් අවශ්‍යයි. ඊළඟට ගරු කථානායකතුමනි මේ වැදගත්ම දේ, මේ අස්වසුම ප්‍රතිලාභ ලබා දීමේ වැදගත්ම ක්‍රමවේදේ, මේ ක්‍රමවේදය තුළ වැදගත්ම දේ තමයි එක්කෙනෙකුට මේ ජූලි මාසේ ඉඳලා තමන් තේරුණා කියලා ඒක තමන් ජීවිතාන්තය දක්වාම තේරා ගැනීමක් නෙවෙයි. මේ අය සවිබල ගැන්වීම සඳහා යෙදෙමි. මේ වැඩසටහන සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සිදු කරා. විගරු කථානායකතුමනි වර්ෂයක් පාසා මේ තෝරා ගැනීමේ ලයිස්තුව යාවත්කාලීන වෙනවා මේ කියපු ක්‍රමවේදය තුළම. අපි ඉදිරියේදී ගරු කථානායකතුමනි බලාපොරොත්තු වෙන්නේ QR කේතයක් මගින්, ඒ වගේම ඩිජිටලයිස් සිස්ටම් එකක් මගින් මේ යාවත්කාලීන වීම කරන්න. සමහර තැන්වලට සමහර අපේ වැඩිහිටියන්ට සමහර විට ඒ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට එන්න බැරි වුණොත් ඒකට විකල්ප ක්‍රමවේදයක් අපි ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. කිසිම කෙනෙක් මගහැරෙන්නේ නැති තැනට අරගෙන යන. එයින්ද මේ යාවත්කාලීන වීම තුළ මේ ප්‍රතිලාභ ලබන අයටත් උත්තේජනයක් ලැබෙනවා. ඔවුන්ට මේ ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවට තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට රජයේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඒ ප්‍රතිලාභය තමන්ට වඩා සුදුසුකම් තියෙන තවත් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ලබා දීමේ හැකියාව ගන්න. ඒක විනිවිදභාවයක් තියෙනවා. ඊළඟට ගරු කථානායකතුමනි මෙහි වැදගත්ම දේ, ඉස්සර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව කතා කරාම නිරන්තරයෙන් සාකච්ඡා කරේ සුභසාධන වියදම් කප්පාදුව. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ලංකාවේ තිබිච්ච මතය. හැබැයි ගරු කථානායකතුමනි මේ මතය අද වෙනස් වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත්, ඒ වගේම ඊට පෙර අපිට සහයෝගය දක්වන ආසියානු සංහතන බැංකුවත් ඉතා පැහැදිලිව අපිට උපදෙස් ලබා දීලා මඟ පෙන්වීම සහ අපිට මූල්‍ය සහයෝගය ලබා දෙන්නේ තවදුරටත් සුභ සාධන දීමනා වැඩි කරන්න. කොහොමද වැඩි කරන ක්‍රමය? මෙන්න මේ ක්‍රමය පිළිබඳව තමයි ගරු කථානායකතුමනි අද අවධානය යොමු කරව ඉතුව තියෙන්නේ. ගරු කථානායකතුමනි මට චානක මන්තුමාගේ කාලය ලබා දෙන්න. එයින්ද ගරු කථානායකතුමනි මේ ක්‍රමවේදය යාවත්කාලීන වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනිකුත් සියලුම සංවර්ධනය සඳහා සහයෝගය දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන නියෝජිත ආයතන ඇතුළු සියලුම දෙනා අපිට උපදෙස් දෙන්නේ වැඩි කරන්න සුභසාධන සහ රැකබලා ගැනීම වැඩියෙන් කරන්න. නමුත් සුදුසුම කණ්ඩායමට එය ලැබෙන ආකාරයේ විනිවිදභාවයක් තියෙන අපක්ෂ දේශපාලන මැදිහත් වීමක් කරන්න බැරි ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. එහෙනම් අපිට සතුටු වෙන්න පුළුවන් අද මේ ක්‍රමවේදය ලංකාවේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ අනුව ජූලි මාසේ ඉඳලා මේ මුදල් ලබා ගැනීමට හැකි පරිසරය අපේ රට තුළ නිර්මාණය වෙනවා. ඊළඟට ගරු කථානායකතුමනි මේ නිවැරදි තෝරා ගැනීම තුළ අද සමෘද්ධි දීමනා ලබන්නේ රුපියල් 1900යි 3200යි 4500ක් වශයෙන්. හැබැයි හර්ෂ අමත්තුමා මේ නිවැරදි ක්‍රමවේදය තුළ අර නිවැරදිම කණ්ඩායම තෝරා ගැනීම තුළ අපිට පුළුවන් වෙනවා 8500ක් දක්වා ඒ දිළිඳු අයට අන්ත දුප්පත් අයට ඒ සහනාධාරය ලබා දෙන්න. ඊළඟට අනික් කණ්ඩායමට 15000 දක්වා ලබා දෙන්න. 8500 සහ කාණ්ඩ 4ක් නේ විපක්ෂනායකතුමා, ඒ කාණ්ඩ 4 යටතේ. ඊළඟට ඒ පවුල් දෙකක් හෝ ඊට අඩු නම් ඉන්න හරි අඩක් හිමි වේවි. එතකොට මේ යාවත්කාලීන වීම තුළ අපිට එක පැත්තකින් බලන්න පුළුවන් කොයිතරම් දුරට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සමෘද්ධි දෙපාර්තමේන්තුව මේ සොයි බල ගැනීමේ ක්‍රියාවලියට උනන්දුව දක්වලා වැඩපිළිවෙල හදලා තියෙනවද? ඊළඟට රටේ නිෂ්පාදනය වැඩි වෙන ආකාරය, ආදායම වැඩි වෙන ආකාරය. ඒ හිඳ කරු කතානායකතුමනි, අපි විශ්වාස කරනවා මේක යාවත් කාලීන වීමේදී මුදල් උපදේශක කාර්ක සභාවේදී යෝජනා කිහිපයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉදිරිපත් කරා. ඒ පිළිබඳව ප්‍රතිලාභ මණ්ඩලය සැලකිල්ලට ගන්නෝ. අපි ඒ යෝජනා අසුභවාදීව දකිනවා. ඒ වගේම විනිවිදභාවය ආරක්ෂා කරන්න අවශ්‍ය සියලුම දේ කරනවා වගේම ගරු කතානායකතුමනි, කිසිම පාර්ශවයකට පවුලකට පුද්ගලයෙකුට අසාධාරණයක් නොවන ආකාරයට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සියලු දෙනාගේම යෝජනා සහ සහයෝගය ලබා දෙන්න කියලා අනුමත කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.
ඔබතුමාගේ ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද?
කතානායකතුමනි, මම ඔබතුමාට වරප්‍රසාද කඩවීම සම්බන්ධව ලිපියක් ඉදිරිපත් කරා. මම ගරු ඔබතුමායන් ඉල්ලනවා ඒක වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර දෙන්න.
හරි, බොහොම සුදුසුයි. අපි ගමන්. ඔව්. හොඳම කපිල හේෂම්.
ගරු කතානායකතුමනි, ෂයන් සේමසිංහ ඇමතුමා අපට අපේ විශ්වාසය දිනා ගැනීම සඳහා හොඳට කරුණු ඉදිරිපත් කරා. අපට මේ පනත මං හිතන්නේ කාලයකට පස්සේ ඉතාම වැදගත් පනතක් බවට පත් වෙනවා. මං හිතන්නේ අපි අවුරුදු ගණනාවක් ප්‍රමාදයි මේ පනත ඇත්තටම මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම පිළිබඳව. මොකද දුප්පත්කම මං හිතන්නේ කාටත් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. කෙනෙක් දුප්පත්ව ඉපදෙන්න පුළුවන්, දුප්පත් වෙන්න පුළුවන් තමන්ගේ ජීවිත කාලේ. හැබැයි තමන් ජීවිත කාලේ දුප්පත් වෙන්න ඕනේ නැහැ. හැමෝටම අයිතියක් තියෙනවා දුප්පත්කමෙන් එළියට එන්න. හැබැයි පහුගිය කාල පරිච්ඡේදය තුළ මම හිතනවා, මං ඒ චෝදනාව කරනවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උවමනාවෙන් සමහර මිනිස්සුම දුප්පත් කරලම තිබ්බා. තමන් ක්‍රියාත්මක කරපු ක්‍රමවේදයේ අඩුපාඩු තිබුණු නිසා සමහර අයට දුප්පත්කමෙන් මිදෙන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. එනිසා අපේ රටේ ගත්තම විශාල ආදායම් පරතරයක් සිදු වෙලා තිබුණා. පොහොසත්ම 50%කට මේ රටේ ජාතික ආදායමෙන් 20%ක් හිමි වුණා. දුප්පත්ම 10%කට වගේ ඒගොල්ලන්ට දුප්පත්ම 10%ක් විතර ඒගොල්ලන්ට ලබා ගත්තේ ජාතික ආදායමෙන් 4%යි. ඉතින් 120 දුප්පත්ම 120කට ලැබෙන 4%යි ජාතික ආදායමෙන්. ඒතොර මේකේ පරතරය පෞගිය අවුරුදු 10-15 මේ වමේ දේශපාලනය කරන කණ්ඩායම නඩත් කරපු ආණ්ඩුවෙන් දුප්පත්කම වර්ධනය කරලා තියෙනවා කියන එකයි කියන්නේ. ඉතින් මේක තව දුරටත් ගරු ඇමතුමනි, ඔබතුමා අපේ විශ්වාසය ඉල්ලනවා නම් අද උදේ පැන නැගුණු ප්‍රශ්නය අද මුදල් කාරක සභාව පත් කරන්නට අපේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒක විනිවිදභාවය, වගවීම අවශ්‍යයි. විශ්වාසය ඇති කරන්න නම් ඒක තියෙන්න ඕනේ. ඒතොර අපේ සභාපතිවරයෙක් විපක්ෂය විසින් පත් කරන්න ඕනේ. ඒක පත් නොකරපු නිසාද මොකද වුනේ? රුපියල් ට්‍රිලියනයක බණ්ඩාගාරික බැඳුම් කර නිකුත් කිරීම සඳහා ඊයේ අනිති ආකාරයෙන් සම්මත කරගත්තා. ඒතකොට ඒක වැරදි. ඒතොර ඒක තුල තමයි අපි දකින්නේ මේ පනතට අදාළ වෙන ප්‍රශ්නයක් තමයි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කියන අපි කියනවා ප්‍රතිව්‍යුහගත කිරීම සිද්ධ වෙන්න ඕන කියලා. හැබැයි අපි හිතනවා මේ රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් විශාල දූෂිත ක්‍රියාවක් ගෙනියනවා. පුද්ගලීකරණය කියන නාමෙන් එක එක ඉඩම් විකුණනවා. සමහර ආයතන මේ රටේ විනිවිදභාවයෙන් තොර විකුණන්න කටයුතු කරනවා. සමහර සේවකයන්ව එළියට දානවා. දැන් අපි දන්නවා සමහර දැන් මේ දරිද්‍රතා කණ්ඩායමට රස්සාවල් අහිමි වෙන විශාල පිරිසක් එකතු වෙයි. සමහර ආයතන වසා දමනවා කියලා කියනවා. හැබැයි ඒක කරද්දී ආණ්ඩුව අනිත් පැත්තෙන් කරන ලොකුම අසාධාරණය තමයි අවුරුදු 4-5 වැඩ කරපු ළමයින්ව එළියට දාලා ඊයේ පෙරේදා මේ ආණ්ඩුව විසින් පත් කරපු 50,000 අර මේ ගෝඨාභය රාජපක්ෂ මහතා කාලේ පත් කරපු తాවකාලික පත් කරපු අයව ස්ථිර කරන්න යනවා. එතකොට අපි කොහොමද ඔබතුමන්ලව විශ්වාස කරන්නේ? අර අවුරුදු 3-4 වැඩ කරපු දුප්පත් ළමයින්ව මහපාරට බැස්සුවම ඔබතුමාගේ දරිද්‍ර ප්‍රමාණය 125,000-30,000 නෙවෙයි 135,000-140,000 වැඩි වෙයි. එතකොට ඔබතුමාලා ගෙනියන මේ වැඩපිළිවෙල සාර්ථක වෙයිද? එතනදී ඔබතුමන්ලා විනිවිදයෙන් කටයුතු කරන්නේ නැහැ. මේ රජය කරන්නේ බොරුව. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඒ නිසා තමයි අපි මේකට අපි ධනාත්මක විවේචනයක් කරනවා. අපි ක්‍රමවේදය හොඳයි. ඒ කියන්නේ වෙල්ෆෙයාර් බෙනිෆිට් බෝඩ් එක ගේන එක ඉතාම වැදගත්. හැබැයි කරන ආකාරය පිළිබඳව අපට ඒ විශ්වාසය ඔබතුමන්ලත් එක්ක ඇති කරගන්නට තියෙන ප්‍රශ්නය අපට පැන නැගෙනවා. ගරු කතානායකතුමනි, ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපට මේ වෙනකොට අපේ මේ 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 තත්ත්වය උඩ යහපාලන රජය කාලේ ගත්තම 2019 වෙනකොට 2015 2019 වෙනකොට මේ රටේ දරිද්‍රතා රේඛාව දරිද්‍රතාවෙන් පෙළෙන අය රටේ හිටියේ 11%. අපට පුළුවන් වුණා ඒ අවුරුදු පහ තුළ යම් ප්‍රමාණයක එක අඩු කරන්න. හැබැයි 2022 20 පසුව 2023 අද වෙනකොට එය 25% දක්වා වර්ධනය වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඊට වැඩි කියලා. හැබැයි ලෝක බැංකුව ගණනය කරලා තියෙන්නේ 25% කියලා. ඒ කියන්නේ මේ රටේ මිලියන 22කින් මිලියන 55ක්ම දුප්පත්. ඒක තමයි යථාර්ථය. එතකොට මේ වැඩසටහන වැදගත්. වෙල්ෆෙයා බෝඩ් එක ගේන එක මේක ක්‍රමවත් කරන එක ඉතාම වැදගත්. මිලියන 5.5. ලක්ෂ 55. ඔව්. මිලියන 5.5. ඔව්. ලක්ෂ 56. ඔබතුමාත් පිළිගන්නවා ඒක. එතකොට 1994 සහ 2022 අතර 94න් පසුව ඒ බහුතර කාලයක් මේ රට පාලනය කරපු එක්සත් ජනතා නිදහස් සංධානය නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාල පරිච්ඡේදය තුළ මේ රටේ සහනාධාර දීමේ වැඩසටහන දිහා බැලුවම ලෝකයේ අඩුම ප්‍රතිශතයක් වන්නේ ශ්‍රී ලංකාවේ. දළදේශීය නිෂ්පාදනයෙන් 0.06යි අපේ සහනාධාර. එනිසා අපි මේ සහනාධාර ප්‍රතිශතයත් අඩුයි. ප්‍රතිශතය ඉලක්ක කිරීම සහනාධාර ඉලක්ක කිරීම ඊට වඩා ප්‍රශ්නයක් වුණා. මේක ඉලක්ක කිරීම වැදගත්. අද ඔබතුමා ඉදිරිපත් කරන පනතෙන් යම් ප්‍රමාණයෙන් ඉලක්ක වෙනවා. ඔව් ඇමතුමා.
මේ 0.6 කියලා කියන්නේ ඇත්තටම අපි ලබා දෙන සියලු සහනාධාර ප්‍රමාණය නෙවෙයි. ඒ කියන්නේ මේ
ට්‍රාන්ස්ෆර්.
ඔව් මේ 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 කාණ්ඩයට අදාළ ඕකට පොහොර සහනාධාරය ඇත් වෙන්නේ නැහැ.
මම පිළිගන්නවා.
ඒකට වෙනත් ලබා දෙන සහනාධාරය අයිති වෙන්නේ සෞඛ්‍ය අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඕක ඇවිල්ලා විශේෂයෙන්ම මේ සුබ සාධන කටයුතු වලදී මේ මේ දුප්පත් කණ්ඩායම් ඉලක්ක කරගෙන කරන මේ
ලබන එක කෑෂ් ට්‍රාන්ස්ෆර්. හැබැයි චිලි වගේ රටක කෑෂ් ට්‍රාන්ස්ෆර් එක දළදේශ නිෂ්පාදනයෙන් 1.14යි. ඩබල් ශ්‍රී ලංකා. මෝර් දැන් ඩබල් ශ්‍රී ලංකාස් ට්‍රාන්ස්ෆර්ස්. අන්න ඒක තමයි මම කියන්නේ. තොර මේ වෙලාවේදී 2019 පස්සේ දුප්පත්කම වැඩි වෙලා තියෙන නිසා මේ ප්‍රතිශතය අපි වැඩි කරන්න ඕනේ. ඉලක්කයක් හරියට ඉලක්ක කරගන්න ඕනේ නැත්තේ. තොර 2015 2019 ගරු කතානායකතුමනි කාල පරිච්ඡේදය තුල යහපාලන ආණ්ඩුව කාලේ 2014 අපි මේක බාර ගන්නකොට ඒ වෙලාවේ ආණ්ඩුවේ සමෘද්ධි දීමනාව ඇටියට දුන්නේ වර්ෂයකට වෙන් කරපු මුදල රුපියල් බිලියන 15යි. හැබැයි 2015 සිට සජිත් ප්‍රේමදාස මහත්මයා එතකොට සමෘද්ධි ඇමතිවරයා ඒක එතුමා වැඩි කරලා 2015 ඉඳලා සමෘද්ධි දීමනාව රුපියල් බිලියන 15කින් වර්ෂයකට රුපියල් බිලියන 40 දක්වා අපි වැඩි කරා. අපි ඉලක්ක කරා මේක තවත් අඩු කරන්න පුළුවන්ද කියලා. 2019 වෙනකොට ඒක රුපියල් බිලියන 44යි. ඉතින් මේ මේ ටික හොඳට හිතලා අපි ක්‍රියාත්මක කරුවා මේ දුප්පත්කම නැති කරන්න. දැන් ගරු ඇමතුමනි අපේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඔබතුමන්ලා දැන් කණ්ඩායමක් වෙන් කරලා දැම්මා මේ දුප්පත් අය තෝරා ගැනීම සඳහා හොයන්න කියලා. තාක්ෂණික කමිටුවක්. මං හිතන්නේ උපාධිධාරීන් උසස් පෙළ සමත් අයව දැම්ම සමීක්ෂණයක් කරන්න කියලා. අපේ එතකොට ඒ සමීක්ෂණය කෙරුවම 133ක් එහෙම ඉල්ලුම් පත්‍ර එකතු කරලා තියෙනවා කියලා අපිට ආරංචි. මේයින් 122ක් තමයි තෝරා ගන්න යන්නේ. එතකොට 122ක් තෝරා ගැනීමට කටයුතු කරනවා නම් අපි බලමු 2019 දරිද්‍රතා රේඛාව 111යි. ඒ කියන්නේ ඒ 111 20 23 වෙනකොට අද 125යි. ඒ කියන්නේ එතකොට 155ක් විතර ඉන්නවා දුප්පත් කියන. ඒ කියන්නේ පවුල් ඒකකයක් ගත්තම පවුල් ඒකකයේ 3 දෙනෙක් විතර ඉන්නවා කිව්වමකෝ. ඒ කියන්නේ 115ක පවුල් අද ඉන්නවා දුප්පත් පවුල්. එතකොට ඔබතුමන්ට කියන්නේ 115 තියෙද්දි 122කට දෙන්න යනවා කියලා. හැබැයි මගේ විශ්වාසය ඊට වඩා දුප්පත් අය ඉන්නවා. ගණනය නොකරපු අය. හරි. එතකොට මේ දුප්පත් අය විශාල පිරිසක් ඉන්න හේතුව මම කියනම් ප්‍රශ්න දෙකක් අපිට පැන නැගෙනවා. විපක්ෂයක් හැටියට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක එකක් තමයි අපි හිතනවා ඇත්ත දරිද්‍රතාවය ගණනය කරපු ප්‍රමාණයට වඩා වැඩි. මොකද ගොඩක් අය අද දුප්පත් කණ්ඩායමට එකතු වෙනවා. අද මේ රටේ ගරු ඇමතුමනි ශ්‍රම බලකාය ගත්තාම 160ක් ඉන්නවා ශ්‍රම බලකායේ. සාමාන්‍යයෙන් ඒකෙන් අවිධිමත් අංශේ ඒකනේ රජය අනුග්‍රහය නොලැබෙන ඒගොල්ලන්ට කිසිම ස්ථිර රැකියාවක් නැති ඒ වගේ ලක්ෂ 30ක් විතර ඉන්න මේ ශ්‍රම බලකාය තුල අවිධිමත් අංශ නියෝජනය කරන ඒ ලක්ෂ 30න් 60%කට වැඩි ප්‍රමාණයක් 20-20 වෙනකොට කොවිඩ් එක පස්සේ සා බංකලොත් උනාට පස්සේ ඒගොල්ලන්ගේ ජීවන උපාය නැති වුණා. ස්වයං රැකියා කරන අය, පොඩි පොඩි කුඩා කර්මාන්ත කරන අය, ඒගොල්ලෝ ඔක්කොම 60%ක් කියන්නේ ලක්ෂ 30න් ලක්ෂ 17ක්. මේ අය තරුණ අය, ඒ වගේම එක එක රස්සාල් කරපු අය, ඒ ලක්ෂ 17 ගත්තම ඒ වගේම පොහොර ප්‍රශ්නයට ප්‍රශ්නය නිසා ගොවිතැන් වලින් ඉවත් වුණු ලක්ෂ 10ක් විතර දුප්පත්කමට එකතු වුණා. දැන් මේ ඔක්කොම ගත්තම එතන ලක්ෂ 25ක් විතර ඉන්න. මං හිතන්නේ මේගොල්ලෝ ගණනය කරලා ඇති කියලා. ඒතොර මේගොල්ලොත් අද මෙහෙම ප්‍රශ්නයක ඉන්නවා. ඒ ඇස්සේ ඔබතුමන්ල මේ ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ගොඩක් අයව රස්සාල් වලින් එළියට දාලා ඒගොල්ලන් එළියට දාලා ඔයාලගේ හෙන්සයි යලව ඇතුළට දාන රස්සාවල් දෙනවා. මේක කරන්න දෙන්න බෑ. ඒ නිසා අපිට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒ අයව රස්සාවල් වලින් එළියට දැම්ම මේගොල්ලොත් මේ දරිද්‍රතා රේඛාව ඇතුළට යනවා. එතකොට මේගොල්ලෝ මේ ලක්ෂ 23 එන්නේ
කාලේ අවසාන වේගිනියන්නේ.
හරි මං ඉවර කරනවා. ඒ නිසා මේක ප්‍රධාන ප්‍රශ්නයක්. මේ ප්‍රමාණය මදි. දෙවෙනි ප්‍රශ්නය
තමයි
මේ බෙනිෆිට් බෝඩ් එක
පස්සේ ගුණවදෙන මැතිනිය මේ අවස්ථාවේ ආසනයට.
තොඩර වෙල්ෆයා බෙනිෆිට් බෝඩ් එක පත් කරනකොට ව්‍යවස්ථා මණ්ඩලයක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තු මණ්ඩලයක් තිබුණේ. එතකොට ඒක විනිවිද භාවයෙන් අපක්ෂපාතී අය පත් කරාද කියන ප්‍රශ්නය පැන නගින. මොකද ඒගොල්ලෝ තමයි මේකේ තීරණ ගොඩක් ගන්නෙ. ඊළඟට සමීක්ෂණ වලට පත් කරපු කණ්ඩායම සහ ඒ සමීක්ෂණය කරනකොට ලක්ෂ 23ක් තෝරා ගන්නකොට ගොඩක් අයට මේ පණිවිඩ ගිහිලා නැතුව ඇති. ගමේ ගොඩක් අයට දන්නෙත් නැහැ. ඒ නිසා තවත් අර තොරතුරු ගත්තේ නැති පවුල්වල තොරතුරු ලබා ගන්න කියලා එමෙතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. තුන්වෙනි එක තමයි අන්තිමේට ප්‍රාදේශීය ලේකම් මට්ටමේ ඔබතුමාලා ඩිස්ත්‍රික් මට්ටමේ කමිටුවක් දානවා මේ ලක්ෂ 36න් ලක්ෂ 22 තෝරා ගන්න කියලා. ඒ කමිටුව අපක්ෂපාතීව විනිවිදභාවයෙන් මේ රාජකාරිය කරයිද කියන සහතිකය අපිට කොහොමද දෙන්නේ? මෙන්න මේ ටික හරියට කරනවා නම් පක්ෂ ભેදයෙන් තොරව පක්ෂපාත ජාති ආගම් කුල ભેදයෙන් තොරව
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්
කියලා මම ඉල්ලා සිටිනවා. ස්තුතියි.
මන්තුමනි මම ගන්න කාලේ අපේ ආණ්ඩු පක්ෂයේ කාලෙන් ගන්න කබීර් හෂීම් මැතිතුමා මතු කරපු කාරණා අපි පිළිගන්න කාරණා තියෙනවා. ගරුව මන්ත්‍රීතුමනි ඔබතුමා මෙහි මේ තෝරා ගැනීම සහ අර කමිටු පිළිබඳව කතා කරා. දැන් මේ අපි නෙවෙයි ඉල්ලුම් කරන්නේ. ඉල්ලුම් පත්‍ර ලබා දෙන්නේ මේ රටේම ජනතාව. එතකොට එයාලා තමයි තීන්දුව කරන්නේ. ඒගොල්ලන්ගේ විශ්වාසය අනුව මේ සුභසාධන දීමනාවක් ලබා ගන්න එයාලා සුදුසුයි කියලා එයාලා විශ්වාස කරන ඉඳ දානවා. ඊළඟට මේ ක්‍රමවේදය අරගෙන යන්නේ ගම් මට්ටමට, දිස්ත්‍රික් මට්ටමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්. ඔබතුමා යෝජනාවක් කරන්න අපිට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හැර ඊට වඩා විනිවිදභාවයක් අරගෙන යන්න පුළුවන් රාජ්‍ය තන්ත්‍රය තුළ නිලධාරී කණ්ඩායමක් ඉන්නවද? දිස්ත්‍රික් ලේකම්තුමා නම් ඒ වගකීම අරගෙන මෙහෙවීම කරන්නේ, ප්‍රාදේශීය ලේකම්තුමා නම් ඒ තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ කරන්නේ. මං හිතන්නේ ඊට වඩා විනිවිදභාවයක් එන්න බැහැ. මොකද එතන කිසිදු බාහිර බලපෑමකට මේ නිලධාරීන් යටත් වෙන්නේ නැහැ. අපේ රටේ සියලුම යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු. ඒ හින්දා හොඳම විශ්වාසය දෙන නිලධාරීන් අපි තෝරගෙන තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.
කබීර් හෂීම්තුමා
හරි වැදගත් කාරණාවක් ඔබතුමා ඉදිරිපත් කරේ. දැනට ප්‍රාදේශ සභා විසුරුවා හැරියා. එතකොට ඒක ප්‍රාදේශ සභා කොමසාරිස් පාලනයෙන් තියෙන්නේ. ඒක නිලධාරීන් යටතේ නම් අපක්ෂපාතීව ප්‍රාදේශ සභා වැඩ කරන්න ඕනේ. හැබැයි අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ලා අත ගහලා ඒකේ තියෙන ප්‍රතිපාදන සහ ඒකේ වැඩසටහන් වලට අසාධාරණ විදිහට කටයුතු කරනවා. අපිට කොහොමද විශ්වාසය තියෙන්නේ ප්‍රාලේලට වැඩ කරන්න දෙයි කියලා? තමුන්නාන්සලා කරේ අවිශ්වාසයන්
තියෙනවා. මම ඉතාම පැහැදිලිව වගකීමෙන් කියනවා කිසිදු ප්‍රාදේශීය සභාවක් මේ සඳහා සහභාගී වෙලා නැහැ. මේකට තෝරා ගැනීම සිදු කරන්නේ දිස්ත්‍රික් ලේකම් තුමා, ප්‍රාදේශීය ලේකම් තුමා. එතකොට ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් හැර ඊට වඩා විශ්වාස කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට ගරු මුලාසිරාරුඩ මන්ත්‍රීතුමනි, තව එක කාරණයක් මම පැහැදිලි කරන්න ඕනේ. මේ ඉතාම
සංවේදී කාරණයක් පිළිබඳව මත වුණා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය ප්‍රශස්තකරණය කිරීමේ වැඩකටයුතු ඉතාම විනිවිදභාවයකින් සිදුවෙන්නේ. මේක කිසිම ආකාරයකට බලපෑම් මත සිදුවෙන්නේ නැහැ. ඒක කරන්නත් බෑ. මොකද එකක් අපි ද්විපාර්ශික ණය හිමියන් සමග ඒ කටයුතු විශ්වාසයත් එක්ක අපි සිදු කරනවා වගේම දේශීය ණය ප්‍රශස්තකරණයත් සිදු කරනවා. එතකොට මේ හැමෝටම අපි විශේෂයෙන්ම මේ ණය පිළිබඳව අපි පොරොන්දුවක් ලංකාව දීලා තියෙනවා. මේ කම්පැරබල් ට්‍රීට්මන්ට් එකකට අපි ඉඩ ලබා දෙනවා කියලා, ට්‍රාන්ස්පේරන්සි අපි ආරක්ෂා කරනවා කියලා. එතකොට සාධාරණ සහ විනිවිදභාවයකින් ක්‍රමවේදයක් යනවා. ඉතින් මං හිතන්නේ මේ සංවේදී කාරණාව මේකෙදී යම් බලපෑමක් තියෙනවා කියලා ප්‍රකාශ කිරීම වැරදි. ඒක ඉතාම ස්වාධීනව පිළිගත්ත විශේෂයෙන්ම නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමියෝ විශේෂයෙන්ම අපි දැක්කා ඉන්දියාවත් ප්‍රංශයත් ජපානයත් සමසභාපතිත්වය අරගෙන ක්‍රෙඩිට කමිටියකම හේවනෝ පැරිස් ක්ලබ් එක ඒකට මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම ණය හිමියන් 17 දෙනෙක් සම්බන්ධ වෙලා පළවෙනි රැස්වීම පවත්වුවා. කොහොමද මෙතන විනිවිදභාවයක් නැහැ කියන්නේ? කොහොමද මේක තවත් කෙනෙක් බලපෑමක් ඇති කරනවා කියලා කියන්නේ? ඒ හින්දා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ සංවේදී කාරණාවේදී ජාත්‍යන්තරව මේ ජාත්‍යන්තරයේ මේ අපි අරගෙන ගියපු වැඩසටහන පිළි අරගෙන තියෙන අවස්ථාවකදී අපි සද්භාවයෙන් සාධාරණව විනිවිදභාවයකින් සියලුම කටයුතු සිදු කරද්දී ඊට පරිබාහිරව අදහස් දැක්වීම සුදුසු නැහැ කියන එකයි මගේ මතය.
බොහොම ස්තුතියි ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාරමැතිතුමා. ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා. සමහරවිට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
මුලස්රාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මම සතුට වෙනවා මේ විවාදයට සම්බන්ධ වෙන්නේ මට පෙර කතා කළ අපේ ගරු මුදල් රාජ්‍ය ඇමතිතුමත් ඒ වගේම විපක්ෂයේ අපේ විශ්වවිද්‍යාල සමකාලීනයා ගරු කබීර් හෂීම් ඇතුමත් කතා කරාට පස්සේ. ඔබතුමා ගොඩක් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරපු නිසා මම ඒ සංඛ්‍යාලේඛන මගේ කතාවෙන් ඉවත් කරා. ඔබතුමා සමග එකඟ වෙනවා ඒ සංඛ්‍යාත්මක විශ්ලේෂණයට. මුලස්රාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අපි හැමෝම පිළිගන්නවා රටේ ජනතාවගෙන් විශාල පිරිසක් උපකාර අවශ්‍ය අය කියලා. මේ තත්ත්වය තරමක් අසීරු බැරෑරුම් තත්ත්වයකට පත් වුණා පහුගිය කොවිඩ් වසංගතයත් ඊට පෙර 2000 අවුරුද්දේ ඉඳලා 2013 විතර වෙනකන් ලෝක ආර්ථිකයේ ක්‍රමානුකූලව ඇතිවිච්චි පිරිහීමත් එක්ක. නමුත් අවාසනාවකට පහුගිය අවුරුදු 75ක කාල සීමාව තුළ කබීර් හෂීම් ඇතුමා පිළිගන්නව ඇති, ඔබතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් කරපු කෙනෙක්, අපි තවම නිවැරදිව අපේ රටේ දුප්පත්කම හඳුනගෙන නැහැ. අපි හිතුවා දුප්පත්කම කියලා කියන්නේ ආර්ථික දුප්පත්කමක්, ආදායම් අඩුවීම කියලා. නමුත් අපි දෙන්නම පිළිගත්තා මේ ළඟදි දවසක කුරුඩෝවේදී මේක බහුමානීය, මේකේ පැතිකඩ ගණනාවක් තියෙනවා කියලා. එනිසා විටින් විට අපි හඳුන්වා දීපු හුඟක් දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් ඉලක්ක කෙරුණේ මේ අඩු ආදායම් ලාභී පවුල්වල ආදායම් වැඩි කිරීම වෙනුවෙන් පමණයි. නමුත් අපි දන්නවා ඊට වඩා විශාල පරාසයක මේ දුප්පත්කම විහිදී පවතිනවා. ඒ නිසාම මා විශ්වාස කරනවා දිළිඳුකම තුරන් කිරීම සඳහා අපි අනුගමනය කරපු ක්‍රියාමාර්ග බොහොමයක් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඒවා අසාර්ථකයි. ඒ නිසා අපි දකිනවා දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් ආරම්භයේදී ඉලක්ක කරගත්ත අරමුණු වලින් බැහැරව කටයුතු කරන අවස්ථාව. මට මතකයි 1991 අවුරුද්දේ එවකට මේ විෂය භාර ගරු අමාත්‍යවරයා විදිහට කටයුතු කරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. අපිට අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරු විදිහට මේ ජනසවිය ව්‍යාපාරය පිළිබඳව යම්කිසි පුළුල් නිරීක්ෂණයක් කරන්න මහාචාර්යවරු කීප දෙනෙක් එක්ක. අපි දැක්ක ඒ වෙලාවේ ඉතාම තීරණාත්මක ඉලක්ක සහිතව තමයි සමෘද්ධි ජනසවිය ව්‍යාපාරය ආරම්භ කෙරලා තිබුණේ. නමුත් අවාසනාවකට ඒ ව්‍යාපාරයේ අවසන් කාලයේ වෙනකොට ඒ අරමුණින් බැහැරව වෙනත් අරමුණකට ලං වෙලා තිබුණා. අපි කැමැති වුණත් අකමැති වුණත් මුල් ආසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා අනුගමනය කරපු වැඩසටහන් බොහොමයක් දේශපාලනීකරණයට භාජනය වුණා. ඒවා විවෘත ක්‍රමවේදයකට ක්‍රියාත්මක වුණේ නැහැ. මට මතකයි එක්තරා අවස්ථාවක එක රැකින් සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 6ක් සමෘද්ධි ව්‍යාපාරයට එකතු කරා. පස්සේ කියනවා ඔන්න අපි දැන් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි සහනාධාරය දෙනවා කියලා. මේක ඒ වෙලාවේ දේශපාලන වශයෙන් ජයග්‍රාහී දෙයක් විදිහට අපි සැලකුවට මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඒක එතරම් හොඳ පූර්වාදර්ශයක් නෙමෙයි. ඒ වගේම අපිට මතකයි මේ සමෘද්ධි ව්‍යාපාරයේ තිබුණු යම් යම් අඩුපාඩු මගහරවමින් දිවිනැගුම ව්‍යාපාරයේ ක්‍රියාවට නැංගුවා. අපි දැක්කා දිවිනැගුම දෙපාර්තමේන්තුවක් හැදුණා, දිවිනැගුම බැංකු පද්ධතියක් හැදුණා. ඊළඟට මේ දිළිඳු පවුල් දිළිඳුකමින් තුරන් කිරීම සඳහා සක්‍රීය වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැගුණා. හැබැයි අවාසනාවකට එම ව්‍යාපාරය සහ මුලින්ම අපි අමතක කළා නැවත වාරයක් දිවිනැගුම වෙනුවට සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේක තමයි ඇත්ත දේශපාලනයේ ගරු මූලාශ්‍රාරණ මන්ත්‍රීතුමිනි. ඒ නිසා දුප්පත්කම තුරන් කරන්න අපි ගත්ත වැඩපිළිවෙල අද වෙනකොට නඩත්තු කරන්න මේ වැඩපිළිවෙල just to maintain අපි වියදම් කරනවා දුප්පත්කම ඇත්තටම තුරන් කරන මුදලට වඩා වැඩි මුදලක්. මේක මේ එදා එදා ගනුදෙනුවක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අනාගතයේ වෙනකොට අපිට වෙන විශාල මුදලක් අපිට වියදම් කරන්න වෙනවා මේ ව්‍යාපාර නඩත්තු කරන්න. මේ ව්‍යාපාර cost effective නෑ, ඵලදායි නෑ. ඒ නිසා සමහර වෙලාවට අපිට මේක පුළුවන් දේශපාලන වේදිකාවට අරගෙන ගිහිල්ලා මෙච්චර ප්‍රමාණයක රස්සාවල් නැති වුණා, සමෘද්ධි බැංකුව යනවා, සමෘද්ධි ව්‍යාපාරය නැති කරනවා, ආණ්ඩුව තුප්පතුන්ට නොසලකා හරිනවා, ඒ වගේ දේවල් කියන්න පුළුවන්. නමුත් අපිට වගකීමක් තියෙනවා මේ රටේ මහජනතාවට ඇත්ත කියන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කවුද හරි කවුද වැරදි කියලා හොයන එක නෙමෙයි අපි මේ වෙලාවේ කරන්න තෝරන්නේ. අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමා මේ කාරණය පිළිබඳව පුන පුනා කිව්වා. ඔව්, යම් යම් අඩුපාඩු මේ පනතේ තියෙනවා නම් මේ වැඩපිළිවෙල තියෙනවා, අපි ඒව නිවැරදි කරගමු. ඒක තමයි අපි කළ යුත්තේ. ඒ සඳහා තමයි බුද්ධිමය සංවාදවලට මේ පාර්ලිමේන්තුව ඉඩ කඩ දිය යුත්තේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, දුප්පත්කම නගා සිටවීම සඳහා අපි හැමෝම මේ වෙලාවේ එකහු වෙන්නට ඕන. අපි දන්නවා මේ රටේ අතිමහත් බහුතරයක්, කබීර් හෂීම් මැතිතුමා කිව්වා මිලියන 5කට වඩා වැඩි පිරිසක් මේ රටේ අසරණයි, උදව් උපකාර අවශ්‍යයි කියලා අපි හඳුනගන්න. සමහරට මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අපේ දිලින්දන් අපේ දේශපාලන වේදිකාවට අරගෙන ඇවිල්ලා අපේ ඡන්දපතනම ශක්තිමත් කරන්න පාවිච්චි කරනවා නම් ඉතිහාසයේ කවරදාකවත් අපිට මේ රටේ මහජනතාව සමාව දෙන එකක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අලුත් පනතින් ක්‍රියාත්මක කරන්න වෙරදරන මේ වැඩපිළිවෙල කිසියම් ඉලක්කගත වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල තුළ සාධනීය ලක්ෂණ ගණනාවක් තියෙනවා. මා විශ්වාස කරනවා ඒවා පිළිබඳව මේ ගරු සභාව අද දවස පුරා විවාද කරයි කියලා. ඒ නිසා මුලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, අපි මේ වෙලාවේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ සියල්ල එක අරමුණකට ආයුතු වෙනවා. ඒ මොකටද? මේ රටේ අතිමහත් බහුතරයක් උපකාර අවශ්‍ය අයට උපකාර කිරීම සඳහා රජය පළමුවන්න. ඒ වගේම රජයේ වගකීම මේ රටේ පෞද්ගලික අංශයත් එක්ක බෙදා හරින්න. බෙදා හදා ගන්න. ස්වේච්ඡා සංවිධාන සමග බෙදා හදා ගන්න. ඒ වගේම අපි දන්නවා විශාල ප්‍රමාණයක් මේ රටේ සමාජ සුබසාධනය වෙනුවෙන් කැපවෙච්ච සංවිධාන තියෙනවා. පුද්ගලයෝ ඉන්නවා. ඒ අය පෙළඹවන්න අපිට පුළුවන්කම තියෙනවා නම් මේ සියල්ල එකට ඒකරාශී කරගෙන ඉදිරි දශකය මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ දශකයේ විදියට අපිට හඳුනාගෙන කටයුතු කරන්න අපි සේරම මේ රටේ වගකීතු පුරවැසි බවට පත් වෙනවා නොඅනුමානයි. මුලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, අපි කොහොමද මේ වැඩසටහන කරන්නේ? අපි දකිනවා හුදකලාව ක්‍රියාත්මක වෙන වැඩසටහන් ගණනාවක් තියෙනවා. අපි විපක්ෂ නායකතුමා විශාල සේවයක් කළා එක්තරා කාලයකදී මේ නිවාස ඇවැසි පුද්ගලයන්ට නිවාස ලබා දෙන්න. අපේ රජයේත් විශාල වැඩපිළිවෙලක් තියෙනවා නිවාස ලබා දීම. දැන් මේ නිවාස ලබා දීම කිව්වහම අපි දන්නවා ඒක හුදු නිවාසයක් නෙමෙයි. ජීවත් වීමත් ජීවනෝපායත් දෙකම එකට එකතු කරලා ක්‍රියාවට නම් වෙන සමහර වැඩපිළිවෙළවල් පොදු පහසුකම් සියල්ලට සැපේන වැඩපිළිවෙළවල්. ඒ නිසා අපි මේ නිවාස වැඩපිළිවෙළත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළත් එකට එකතු කරන්න. අපේ බැංකු පද්ධතියත් එක්ක මේක අපිට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. පෞද්ගලික අංශයත් එක්ක මේක බෙදා හදා ගන්න පුළුවන්කම තියෙනවා. ස්වේච්ඡා සංවිධානත් එක්ක මේක බෙදා හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක අපිට පුළුවන් එක ජාලයක් විදිහට ක්‍රියාවට නගන්න. දැන් අවාසනාවකට මේ හුදකලාව සමහර වැඩසටහන් ක්‍රියාවට නැගෙනකොට තමයි අර දුප්පත්කමේ එක පැත්තක් පමණක් අපි හඳුනාගත්තායි කියන කාරණය බොහෝ අවස්ථාවල ඉස්මතු වෙන්නේ. ඒ නිසා මුලස්නාරුවේ මන්ත්‍රීතුමියනි, මේ පනතට අපිට අවකාශයක් තියෙනවා නම් මෙවැනි සංශෝධනයක් කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම්
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මේ පුළුල් පරාසයක විහිදී පවතින කණ්ඩායම් වලට මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා මං හිතනවා ඒක සුවිශේෂී අවස්ථාවක් වෙයි, ලෝකයටම දෙන ආදර්ශයක් වෙයි. දුප්පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයකට එකතු වෙලා වැඩ කරන කටයුතු කරන ව්‍යාපාරයක් අපි ගොඩනැගුවයි කියලා. මුලස්නාරුවේ ගරු මන්ත්‍රීතුමියනි, මේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා කවර පාර්ශ්ව එකතු කරගන්නට ඕනද? අපි දන්නවා සමහර කාරණාවලදී විශේෂයෙන් මේ තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී අපි විශේෂ ඉඩකඩක් දීලා තියෙනවා. තමන්ට ස්වාධීනව මට රජයේ උපකාර අවශ්‍යයි, මම මේ වගේ උපකාර අවශ්‍ය පවුලක් පුද්ගලයෙක් කියන එක තමන්ටම කියන්න. එහෙම නැතුව වෙන කෙනෙකුගේ පෙළඹවීම හරහා මේ කටයුත්ත මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ම ඉදිරිපත් කරන අයදුම්පත, රජය නියෝජනය කරන ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම ඇතුව තහවුරු කරගෙන තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගෙන්නේ. ඒ නිසා අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමා කිව්වා ඉතාම නිවැරදි, ඊට වඩා හොඳ ක්‍රමවේදයක් තියෙනවා නම් මේක අවස්ථාව තමුන්නාසලාට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න. ඒ නිසා මුලස්නාරුවේ ගරු මන්ත්‍රීතුමියනි, මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයේ අලුත් අත්දැකීමක්, අලුත් බලාපොරොත්තුවක්, අලුත් වැඩපිළිවෙලක් අපිට පුළුවන්කම තියෙනවා මේ පනත සම්මත කිරීම හරහා මේ රටට හඳුන්වා දෙන්න. ඒ නිසා
මා සුබ ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාපාරය අතිසාර්ථක ව්‍යාපාරයක් විදිහට ඉදිරි දශකය තුළ මේ රටේ දුප්පත්කම මුළුමනින්ම තුරන් කිරීම සඳහා ඉවහල් වේවායි කියලා. ඔබත්ම ස්තුතියි.
ඔබත් ස්තුතියි.